ගරු කතානායකතුමනි, ඊයේ දිනේ අතුරෙලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්නයට මම අද දවසේ පිළිතුරු ලබා දෙන කාලය ගත්තා. ඔබතුමාගෙන් අවසර ඉල්ලන උන්වහන්සේ නැති නිසා දීර්ඝ පිළිතුරක් තියෙන්නේ, සාරාංශයක් කියවන්නත් ඒ වගේම පිළිතුරු සභාගත කරන්නත් අවසර ඉල්ලනවා. විශේෂයෙන්ම උන්වහන්සේ අසන ලද ප්‍රශ්න ඇහුවේ විදුලි ගාස්තු ක්‍රමවේදය පිළිබඳව, විශේෂයෙන්ම පුනර්ජනීය බලශක්ති සැපයුම්කරුවන්ට ලබා දෙන මේ ක්‍රමවේදය පිළිබඳව අලුත් විශේෂයෙන්ම මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව. මේ හඳුන්වා දීමේදී කැබිනට් මණ්ඩලයේ සියලුම සමාජිකයන්ට ඒ පිළිබඳව දැනුවත් කරලා, විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඒ වගේම මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන්ගේ කමිටුවක් විසින් තමයි ඒ මිල සූත්‍රය හඳුන්වා දුන්නේ. මිල සූත්‍රය හඳුන්වා දීමට ප්‍රධානම හේතුව බවට පත් වුණේ, විශේෂයෙන්ම අපි මීට පෙර හඳුන්වා දීලා තිබුණේ ස්ථාවර මිල ගාස්තු ක්‍රමයක් අවුරුදු 20ක් පුරාවට පුනර්ජනීය බලශක්ති සැපයුම්කරුවන්ගෙන් විදුලිය මිල දී ගන්න. නමුත් ඒ සංගම් වලින් විශේෂයෙන්ම සැපයුම්කරුවන් ඉල්ලීමක් කරා රටේ පවතින ආර්ථික තත්ත්වය මත ඉතාමත්ම කඩිනමින් වෙනස් වෙන පොලි අනුපාතිකයන්, වෙනස් වෙන විදේශ විනිමය අනුපාතිකයන්ට සරිලනාකාරයට විචල්්‍ය වන මිල ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා. ඒ අනුව ස්ථාවර ගාස්තු ක්‍රමය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ඊට අමතරව තමයි විචල්්‍ය ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ ක්‍රමයටත් අර ස්ථාවර ගාස්තු ක්‍රමය තුළ තියෙන විශේෂයෙන්ම විදේශ විනිමය අනුපාතයන් සහ පොලි අනුපාතිකයන් සැලකිලට අරගෙන තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අහලා තිබුණා මේක මාස 3න් 3ට කරන්න යයි, මාස 6ක් හෝ අවුරුද්දක් කරන්න නැතුව කියලා. මේ කඩිනමින් වෙනස් වන ආර්ථික දර්ශක නිසා අපිට කෙටි කාලයක් සඳහා මාස 3න් 3ට ඒක ආදේශ කරගන්න සිද්ධ වෙනවා. ස්ථාවර වුණාට පස්සේ ඒක අපිට මාස 6කට වරක් හෝ අවුරුද්දකට වරක් සංශෝධනය වෙන ආකාරයට පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පුනර්ජනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් 2023-26 සැලසුම ඉලිදක්වලා තියෙනවා. ඒ අනුව ලබාගත යුතු ප්‍රභේදයන්ගෙන් ලබාගත යුතු වෙන වෙනම අපි ඉලක්ක ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ වන විටත් විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය අවශ්‍ය අවසර පත්‍ර ලබා දෙමින්, අවසර පත්‍ර ලබාගෙන තියෙන සැපයුම්කරුවන්ගේ ඒ ප්‍රගතිය පිළිබඳව විමර්ශනය කරමින් අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් පවතිනවා. ඒ වගේම අදානි සමාගමට නිසි ක්‍රමවේදය භාවිතා කරමින් තමයි මේ කටයුතු සිදු කරලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, තාම මිල ගණන් එකඟතාවයක් පළ වෙලා නැහැ. මිල ගණන් එකඟතාවය පළ වෙන්නේ විශේෂයෙන්ම මේ සඳහා තියෙන RFP එක ඔවුන්ට ලබා දීමෙන් පසුව, ඔවුන් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම පසුව තමයි විශේෂම කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද මිල කමිටුව විසින් ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වලා ඒ මිල තීරණය කරනු ලබන්නේ ඒ සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලියන් භාවිතයට ගනිමින්. ගරු කථානායකතුමනි, ඊට අමතරව මම මේක සභාගත කරනවා පිළිතුර. ඊට අමතරව විශේෂයෙන්ම ඊයේ දවසේ ඇතිවෙච්ච අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඊයේ දවසෙත් අද දවසෙත් වන විට විදුලිය බිඳ වැටීම් 14,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ විදුලිය බිඳ වැටීම් 14,000න් සාමාන්‍යයෙන් අපේ පාරිභෝගිකයන් 50,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වෙලා තියෙනවා. නමුත් විදුලි බල මණ්ඩලය මේ වන විටත් ඊයේ දවසේ පුරාමටම කටයුතු කරමින් සිටිනවා ඒක යථා තත්ත්වයට පත් කරන්න. විශේෂයෙන්ම නුවර එළිය, මහනුවර වැනි ප්‍රදේශවල, විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිතව, විශේෂයෙන්ම වර්ෂාපතනය අධිකව පවතින ප්‍රදේශවල මේ තත්ත්වයට ඇති වෙලා තියෙන නිසා ඒක කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් පවතිනවා කියන එකත් මෙලයි මතක් කරනවා.
කොමිස්තුති, අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 සහ 2. ඔව්,
ස්මෝල් පැහැදිලි කිරීමක් කාංචන විජේසේකර ඇමතුමාගෙන්. There are three foreign players in the distribution of petroleum. Apparently there was a performance bond that they had to undertake. Is that correct? Is there a performance bond?
No, there is no performance bond. Once they are given an award, there are conditions that they need to fulfill. So they have, two companies have already signed the agreements. Once the companies have signed the agreements, they need to go to the BOI, then do the company work there at the BOI. Once the approval process is given through the BOI, then they can start the process here.
So it's given to those foreign companies without any kind of performance bond or undertaking, plus there is an issue about they are retransferring their funds. Earlier there was an agreement that they cannot change their funds into dollars for a period of time. Apparently there is some change in that condition subsequently.
There are conditions, I think explained this in Parliament last time as well. The condition that was changed was with the consultation of the central bank. Earlier condition, Honourable Speaker, was that the funds that are being brought into Sri Lanka should be remaining as rupees in an account for a period of 9 months and then transferred into foreign currency after the 9 month period. But the central bank recently suggested that the money that is recovered from the sale of fuel as rupees should be converted immediately into dollars and be kept in account for the next 12 months. So it's only the conversion of rupees into dollars will be allowed immediately, but the repatriation of funds will still remain for 12 months. So the repatriation of profits are allowed. Repatriation of funds will remain in Sri Lanka as the original conditions for 12 months, because there will be a significant amount of pressure. If we try to convert bulk amounts after a 9 month period, there will be a significant amount of pressure on the foreign reserves. So that might lead into variations in the exchange rate. So that's why the central bank suggested earlier, they suggested keep it for 9 months because of the foreign currency situation in the country. But since that will have an impact on the foreign reserves and the dollar rate, they have suggested we can do the conversions immediately. So that is the only condition that has been changed. And the other condition that has been changed was there was a suggestion that a 1% royalty fee should be implemented on the three suppliers or the number of suppliers to recover past losses of CPC. But that was before a 50 rupee tax was introduced by the finance ministry. Since a 50 rupee tax has been already introduced after the scheme had come into play, so that will be a double tax on the suppliers, and that will be passed down to the consumer again. So 1% royalty and a 50 rupee tax would be double tax in the consumer. So since a already implemented tax is in place, the 1% royalty had been taken out, but a 50 rupee tax is still in place for all suppliers to recover the past losses, to pay for, not to past losses, to recover the payments for the Indian credit line and the Iranian money that had been obtained back in 2000.
Thank you.
Honourable Speaker, we will table all the relevant agreements into the Parliament because we are still awaiting on their part of the agreement to be fulfilled. Because once the agreement is signed, they get 60 days time to go through the BOI. Then after that only we award the licenses. So once the licenses are awarded, we will table all the agreements in Parliament. That's when they start performing. So licenses are still not awarded to anyone until they fulfill the conditions on the agreement.
Yes.
Since the Honourable Minister is on his feet, may I ask a question?
Please.
Thank you. Honourable Minister, there has been a lot of talk about, since you talked about performance bonds on previously allocated renewable energy projects, particularly solar and wind. The unfairness that people are talking about is that during the auction, prices were quite different to what it is now. After the calamity, prices have increased. Therefore, the current prices which we are given as a feed-in tariff is far higher than what these people bidded for at that time. So they are asking the question whether it is fair for you to cash the performance bonds, and two, whether it is possible to do a new agreement which is closer to the feed-in tariffs that you are now offering.
Honourable Speaker, there have been multiple projects that have been tendered by the CEB since 2018. The biggest problem that we faced in last year was the energy crisis. Energy crisis was also due to the foreign exchange crisis, and also due to the some of the suppliers or the developers have not implemented these tendered projects. So these tendered projects, some have been tendered back in 2018, which should have been implemented by end of 2019. By 2019, there was no COVID pandemic or a financial crisis. If someone was getting any sort of delay due to COVID or due to the financial crisis, it should have been tendered projects that had been tendered after 2020 March. So we have evaluated all these proposals. There are about 300 proposals. So we have seeked the legal opinion on this as well. We can't give a price revision on a tendered bid amount because there are other bidders who have bid higher amounts, which could lead to going into a court battle again. So what we have suggested is to cancel all the tenders and to re-tender it. But it will be the discussion of the cabinet of ministers whether to forfeit the bonds or not. We'll be taking a cabinet paper on that. I have given my observations on that. Whatever projects that have been tendered in 2018 and should have been implemented before 2020, there is no justification not to forfeit the bonds. And some of the majority of the projects have already been implemented in that line. There's about 63 projects that have been tendered, 33 of the developers have already implemented them. So there's only 30 developers who have not implemented. So we can't be penalizing people who have finished earlier. So if you're going to give a tariff increase for the people who have not implemented these projects because of on their part there was a delay, we are basically penalizing the people who have finished all the projects earlier. So we should be encouraging the people who had done these projects earlier. So the second part is the amount of tender suppliers who have been tendered in 2020. So those tenders we have recommended to the Cabinet of Ministers. I'll be taking the Cabinet paper next week or the following week, depending on the Cabinet agenda. But what we have recommended is to cancel the tenders, recall the tenders, but forfeiting the bonds because of the financial crisis, to take a decision with the discretion of the Cabinet Ministers. I have suggested not to forfeit the bonds of the people who have faced the financial crisis and also the COVID pandemic since these tenders were done in 2020. So there are two parts of that. Some have already implemented, but we won't be able to give a tariff increase on that. But some people in the 2020 tender, there are developers who have also developed, who have already implemented and connected to the grid. For them, I have suggested to give a tariff increase since they have already done the work, because all their material have been imported to the country after the 2022 March financial crisis. So for those people, we'll be giving them a tariff increase based on a formula that has been done by the ministry officials, but for others to cancel and re-tender the whole thing.
Please. No.
On that, Mr. Minister, I mean, we have got an official letter. That is why I'm asking. I think many of our MPs would have received that letter. What they are saying is, look, there were things beyond their control. For instance, in land, clearing issues and so on. They were not able to procure the piece of property that they were planning to perhaps put up these developments, etc. So I think you should, if at all possible, look at this on a case-by-case basis even and see whether there are legitimate reasons for why these people are asking for this revision. Thank you.
Honourable Speaker, we have looked at each and individual project. For the last 6 months, there was a committee on grievances that had looked at each individual project. And as an MP who has been advocating for competitive bidding, you know that we can't just give a price escalation for people who have bid on the same amount and now asking for a price escalation of 200%. So that's not possible. And there are people who have bid much higher who would be able to entitled to go into a court and say that they could have implemented this project on the bid amounts that they have placed before. So what we can do is cancel the tender, re-tender it, so then they can take part in the tendering process. But on the matter of the forfeiture of the bonds, what I have suggested as a minister and the committee has suggested is that anyone who had been awarded a tender after 2020 not to forfeit their bonds, so that they don't go into hardship, further hardship. But people who had been tendered back in 2018 and should have implemented before 2020, that the bond should be forfeited.
Right. Thank you. Honourable, yes. I think you are going to address the House now.
No. Nothing to do with that topic. Mama Garu Sabahanakatuma Gilut Avasare Gatta Visheshim Mang Sadhan Karana Kamathi 1st of August, again, Agosto Palavinida, Sri Lanka Leopard Day, Hatiata Namkaralatino, Visheshanma Wildlife and Nature Preservation Society of Sri Lanka, ke proposal like a Hatiata. Iti Mama Yojana Karano me Avastave, Visheshanma Dr. Sriyani Mittapala, gay study, environmental study, Kanu Tamai, me Itamatma Durulabagane. ඒ සත්ත්ව වර්ගය පිළිබඳව ඒ කරපු ස්ටඩි එකත් එක්ක තමයි 2021 අගෝස්තු 1 වෙනිදා National Leopard Day කියලා දික්ලෑකරේ. දැන් ගරු සභානායකතුමා මම යෝජනා කරනවා රජයටත් වනජීවි අමාත්‍යවරයටත් මේක කරුණා කරලා ගැසට් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න කියලා මගේ යෝජනාවක් හැටියට මං ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අද රට මූල්‍ය අර්බුදයක තෙරපිලා සිටින මොහොතක අපිට විශේෂයෙන්ම එකෝටුවරිසම් හරහා අපිට විශාල ප්‍රමාණයක් ඩොලර් ආදායම් ලබා ගන්නට පුළුවන් මොහොතක මම හිතන්නේ ශ්‍රී ලංකා කැන් බී අ ෆ්ලැග්ෂිප්. අපිට පුළුවන් මේ දේක චැම්පියන් කරලා එක පැත්තකින් ඒ සත්ව වර්ගය සුරක්ෂිත කිරීමත් ආරක්ෂා කිරීමත් සංරක්ෂණය කිරීමත් රැක ගැනීමත් අනෙක් පැත්තෙන් අපේ රටට එකෝටුවරිසම් හරහා ලබා ගන්න තියෙන ප්‍රතිලාභ ටික ලබා ගැනීමත් විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමති රුක්ෂන් ජයවර්ධන, ජෙහාන් කනගරත්න, ස්පෙන්සර් මැනුවල් පිල්ලේ, ඩොක්ටර් ශ්‍රියානි මිත්තපාල, ප්‍රොෆෙසර් ඉනෝකා කුඩා විදානගේ, ආන්ජලි වොට්සන්, දුෂ්යන්ත ද සිල්වා ඇන් යාල ලෙපඩ්ඩෑරි, ලේට් ඩොක්ටර් රවින්ද්‍ර සමරසිංහ, ජෙහාන් කුමාර, කිත්සිරි ගුණවර්ධන, නාමල් කමල්ගොඩ, වජිර විජේ ගුණවර්ධන, චිත්‍රාල් ජයතිලක, ශාමින්ද්‍ර ෆර්නෑන්ඩෝ සහ සමගි ජන බලවේගේ පරිසර ප්‍රතිපත්තියේ ජාතික සංවිධායක දිලුම් අලගියවන්න. මෙන්න මේ කණ්ඩායමේ යෝජනාව අනුව තමයි මම මේක ඉදිරිපත් කරන්නේ. අගෝස්තු 15 වෙනිදා කියන්නේ දැන් තව සති කිහිපයකින් නිර්මාණය වෙන දවසක්. ඒ නිසා ඉක්මනින්ම මේ ශ්‍රී ලංකා ලෙපර්ඩ් ඩේ කියන එක නැෂනල් ඩේ එකක් බවට පත් කරලා, නැෂනල් ලෙපර්ඩ් ඩේ එකක් බවට පත් කරලා, ශ්‍රී ලංකා ලෙපර්ඩ් ඩේ එකක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය ගහන්න කටයුතු කරන්න මම මේක පරිසරවේදී හැටියට, එන්වයරන්මන්ටලිස්ට් කෙනෙක් හැටියට මම මේ යෝජනාව ඉදිරිපත් කරනවා. කාරුණිකව ඔබතුමා ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න.
සභානායකතුමා යෝජනා පිළිබඳව
ගරු ප්‍රධානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් කරන ලද යෝජනාව විශේෂයෙන්ම වනජීවී අමාත්‍යාංශය හා සම්බන්ධයි. ඒ අමාත්‍යාංශ විසින් අනුගමනගත කාර්යපටිපාටියක් තියෙනවා. යම් දිනයක් ජාතික දිනයක් හැට ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මම ගරු අමාත්‍යතුමිය වෙත ඒ යොමු කරනවා. ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 දූෂණ විරෝධී පනත් කෙටුම්පත් විවාදයේ කල්තමන් ලැබූ ප්‍රශ්නය දෙවනවර කියවීම සහ 2 අපරාධයක විඳිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත් විවාදයේ කල්තමන් ලැබූ ප්‍රශ්නය දෙවනවර කියවීම ඉදිරිපත් කළා.
විපක්ෂ නායකතුමා
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අද දවස මම විශ්වාස කරනවා අපේ රටේ අරගලයකට පස්සේ රටේ සිදුවෙන සාධනීය විපර්යාසීය දිනයක් හැටියට. ඒ මන්ද කියතොත් මේ රටට කොඩි විනයක් වුණු, මේ රටට පිළිකාවක් වුණු දූෂණය, වංචාව, හොරකම ජන සමාජයෙන්, රාජ්‍යතන්ත්‍රයෙන්, රාජ්‍ය නොවන තන්ත්‍රයෙන් තුරන් කිරීම උදෙසා ඉදිරියට තබන වැදගත් පියවරක් කේන්ද්‍රීය දිනයක් හැටියට මම කියන්න කැමතියි. තිබුණු තත්ත්වයට අනුව මෙය හොඳයි. හැබැයි මේ ඉදිරියට යන ගමන ප්‍රමාණවත්ද කියන එක ගැන බරපතල ප්‍රශ්න රැසක් තිබෙනවා. මම ආරම්භයේදීම කියන්න කැමති ගරු අමතිතුමනි, අපේ පක්ෂයේ මහලේකම්තුමා රංජිත් මද්දුම බණ්ඩාරමැතිතුමා විශේෂයෙන්ම මීට වසර කිහිපයකට පෙර එතුමා ඉදිරිපත් කරන්නට යෙදුණ දූෂණ විරෝධී පනතක්. එතුමා ඇත්ත වශයෙන්ම ඒ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරේ 2022 නොවැම්බර් 30 වෙනිදා. මෙන්න මේ පනත. මේ පනත අද මේ සාකච්ඡාවට භාජන වෙන පනතට වැඩිය වඩාත් ශක්තිමත්. හැබැයි අධිකරණ ඇමතුමා දන්නවද කනගාටුදායකද මේ පනත ඔබතුමාලා ගැසට් කරේ නැහැ. හැබැයි විසුරුවා දමපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ආපහු කැඳවල ඒ අයටම බලය ලබා දීමේ අපි අපි නම් ඒකට කියන්නේ කපුටගේ බිල් එක කියලා. කපුටගේ පනත ඒක ගැසට් කරලා තමයි. එතකොට කපුටගේ පනතට මුල්තැන දුන්නා දූෂණ විරෝධී සමගි ජන බලවේග ඉදිරිපත් කරපු මේ පනතට හකුලා ගත්තා. එක කුණුවක් කීට දීසි කරා. ඉතින් මේක තමයි අද රටේ ක්‍රියාත්මක කරන මේ දෛවයේ සරදම. ඒ නිසා මම මේ පනත සුබවාදීව දකිනවා. නමුත් මේ ප්‍රමාණවත් ලෙස ඉදිරියට නෑ මට මට සමාවෙන්න. මගේ කතාවෙන් පස්සේ ඔබතුමා මගේ කතාවෙන් පස්සේ ඔබතුමා කතා කරන්න. ඔබතුමා බොහොම මේ මම කවදාවත් ඔබතුමායි කතාවලට disturb කරලත් නැහැ. නෑ කරුණා කරලා මේ මේකට අවස්ථාව ලබා දෙන්න. මගේ කතාව අවසන් කරන්න. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අර පළාත් පාලන මන්ත්‍රීවරු ආපහු කැනවීමේ පනත ඒ පුද්ගලික කෙටුම් පනත ගැසට් කළ 2023/6/26 දින සිට දින කීපයක් ඇතුළත පළමු කීවීමක් කරා 2023/7/5 ඒ තරමටම මේ රජයට උනන්දුවක් තියෙනවා. විසිරුවා හැරපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ආපහු කැඳවන්න මැතිවරණයක් නොකියා
ලැජ්ජයි
ලැජ්ජයි නිර්ලජ්ජිත ක්‍රියාවක්. එනිසා විශේෂයෙන්ම මම කියන්න කැමති මේ ඔබතුමන්ලා මේ ගේන අලුත් පනත තීර තත්ත්වයට වැඩිය හොඳයි. ඉතින් මම සුබවාදී වේග ගැන බලනවා. නමුත් අපි යා යුතු ප්‍රමාණය ගිහිල්ලා තිබෙනවද? රට බංකොලොත් වෙලා රටේ සම්පත් විනාශ කරලා දේශීය සම්පත් ජනතාවගේ පොදුරයන් සම්පත් හොරා කාලා මංකොල්ල කාලා Honorable Speaker, they have looted the country. The family has looted the country. එක පවුලක් එකට එකතු වෙලා මේ රටේ දැවැන්ත විනාශයක් ඇති කරලා හොරකම වංචාව දූෂණය මංකොල්ල කෑම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළටම ගෙනවිලා තිබෙන මොහොතක අපි කියනවා මේ යන ක්‍රමේ මේට වැඩිය වඩාත් සාධනීය වෙනසක් අපි සිදු කරන්නට ඕනේ කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි මේ පනත ගේන්නට තිබුණේ මේට පෙර මේ වර්තමාන රජයේ බලයට ආපු විගසම මේක කරන්නට තිබුණා. නමුත් අද මේගොල්ලෝ මොකද මේක කරන්නේ? මේක කරන්නේ IMF කොන්දේසියක් හැටියට. Extended Fund Facility එක ලබා දීම තුල IMF එකේ බලකිරීම තුල අර කළ යුතු දේ කියලා තියෙන boxes ටිකක්. To do list එකක්. Things we have to do. කළ යුතු දේවල්. කළ යුතු දේවල් වල අර නිකන් box එක tick කරන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. මේ විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කරුණු කාරණා ඉදිරිපත් කරමින් කියන්න කැමතියි ගරු කතානායකතුමනි අපි බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන ගණනාවක් මම හිතන්නේ 29කට ආසන්න ප්‍රමාණයක් කරලා තිබෙනවා. ඊට අමතරව අපිත් සංශෝධන 53කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අමාත්‍යංශ උපදේශක කාර්යක් සභාවේ අපි මේ සංශෝධන ඉදිරිපත් කරනකොට රජයත් තව සංශෝධන ගණනාවක් මං හිතන්නේ 88ක්ද කොහෙද ඉදිරිපත් කරලා තිබෙනවා. අපි ඉදිරිපත් කරපු සංශෝධන වලින් 75ක් පිළි අරන් තිබෙනවා. හැබැයි ප්‍රතික්ෂේප කරලා තිබෙන 125 ගරු අමාත්‍යතුමනි බොහොම බරපතල දේවල්. දැන් මොනවද ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ? අපි යෝජනා කරලා තිබෙනවා
අතීතයට බලපාන ලෙස මේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය ශ්‍රී ලංකාව අපරානුමත කළ දින සිට ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපි යෝජනා කරලා තිබෙනවා. රජය ඒ සංශෝධනය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. සොරකම් කරන ලද වත්කම් යලි පවරා ගැනීම, recovery of stolen assets අපි යෝජනා කරලා තිබෙනවා. ඒ සංශෝධනය ක්‍රියාත්මක කරන්න එම සංශෝධනය රජය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ වගේම අධිචෝදනා පත්‍ර ඉල්ලාස් කර ගැනීමේ මේ ක්‍රියාවලියේ පැහැදිලි සාධනීය නිත්‍යානුකූල වෙනසක් ඇති කිරීමේ ඒ සංශෝධන අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක රජය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මම අහන්න කැමති මේ අද මේ පනතක් ක්‍රියාත්මක කරන්නේ IMF එක කියන්නම් වාලේ ඔව් අපි මේ පනතක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන ඒ බොක්ස් එක ටික් කරන්නද? එහෙම නැත්නම් අවංකවම දේශපාලන කැමැත්තක් මත පොලිටිකල් විල් එකක් මත ඔව් මේ සාධනීය වෙනස සිදුවිය යුතුයි. මේ වෙනස සිදු කිරීම තුළ වඩාත් විනිවිද භාවයෙන් යුක්ත වූ, පාරිදෘශ්‍ය භාවයෙන් යුක්ත වූ රාජ්‍ය පාලනයක්, යහපත් රාජ්‍ය පාලනයක්, සත්‍යවාදී රාජ්‍ය පාලනයක්, පවිත්‍ර පිරිසිදු රාජ්‍ය පාලනයක් ස්ථාපනය කළ යුතුයි කියන ඒ ප්‍රබුද්ධ අදහස මත කේන්ද්‍රීයව මේ පනත ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක අපිට බරපතල ප්‍රශ්නයක්. අපි බොහොම පැහැදිලිව කියන්න කැමති මේ අවස්ථාවේ සමගි ජන බලවේග, සමගි ජන සන්ධාන රජයක් තුළ දූෂණය වැළැක්වීම සඳහා මේකත් වැඩිය ඉදිරියට ගිය ප්‍රගතිශීලී සාධනීය පියවරවල් ගණනාවක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දූෂණ වංචා ක්‍රියාත්මක කරපු අයට අපි අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් ලබා දීමේ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නීති විරෝධී ලෙස උපයාගත් වත්කම්, රටට අහිමි වුණු සම්පත් නැවතත් වරක් ලබා ගැනීමේ නීතිමය ක්‍රමවේදය ඒ මාතෘකාව මගහරින්නේ නැතුව, ඒ මාතෘකාව පැත්තකට වීසි කරන්නේ නැතුව අපි ඒ වගකීම ඉෂ්ට සිද්ධ කිරීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමේ වගකීම අපි බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගරු කථානායකතුමනි, අපිට අහන්නට ලැබුණා පහුගිය දවස්වල මේ ජාතික අවශ්‍යතාවය මත කටයුතු කරන්නට ඕන, දේශපාලනයේ පැත්තක දමලා නැෂනල් ඉන්ට්‍රස්ට් එකට මුල් තැන දෙන්නට ඕන, ඒ වගේම පටු දේශපාලන වාද ભેද පස්සක දමලා දේශපාලන කේන්ද්‍රීය නොව රට වෙනුවෙන් පෙනී හිතලා වැඩ කටයුතු කරන්න ඕනේ කියලා අපිට අහන්නට ලැබුණා රටේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා. දැන් බලන්න ගරු කථානායකතුමනි, අද අපි දූෂණ විරෝධී අලුත් පනතක් ගෙනෙන එක ගැන කතා කරමු. හැබැයි මේ 225 මෙක්කෙනෙක් මේ රටට අනීතික ලෙස රත්තරන් ගෙනල්ලා, ස්මාර්ට් ෆෝන් ගෙනල්ලා, මං හිතන්නේ 180,000ක හොර භාණ්ඩ ගෙන්නලා ඒ හොර ක්‍රියාවට 10%ක පෙනල්ටියයි ගහලා තියෙන්නේ. 175,000. හැබැයි ප්‍රංශ ජාතිකයේ ඒ වගේම හොරෙන් රත්තරන් අපේ රටට ගෙනෙනකොට 800,000ක එයාට ගහනවා 700,000ක දඩයක්. මෙහෙම රටක තමයි අපි අදත් අලුත් අනපනක් ගෙන්නේ හොරකම තුරන් කරන්න. රටේ 120,000ම හිනා වෙනවා ගරු කථානායකතුමනි. මට මතකයි පක්ෂනායක රැස්වීමේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සභාවේ පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව හැමෝම තීන්දුව ගන්නවයි කිව්වා. ඒ මන්ත්‍රීවරයාට වහාම ඉල්ලාස් වෙන ක්‍රියාවලියට හැමෝම පක්ෂ ભેදෙන් තොරව ආශිර්වාදේ ලබා දෙන්න. කිව්වා විතරයි වැඩේ ක්‍රියාත්මක නැහැ. ඇයි? මේ රජයට එයාගේ ඡන්දෙත් වැදගත් වෙලා තිබෙනවා මේ රජයේ පැවැත්මට. මෙන්න මෙහෙම වාතාවරණයක තමයි අද අපි මේ දූෂණ විරෝධී පනත් ගැන කතා කරන්නේ. ඉතින් ඇත්තටම ජනාධිපතිවරයා කියනවා ජාතික අවශ්‍යතාව වෙනුවෙන් එකතු වෙන්න කියලා. නැෂනල් ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන් එකතු වෙන්න කියලා. ඉතින් මම අහන්න කැමති එකතු වෙන්න කියන්නේ හොරු අල්ලන්නද හොරු බේරන්නද? එකතු වෙන්න කියන්නේ ජනතාව ජීවත් කරවන්නද නැත්නම් ජන ජීවිත විනාශ කරන්නද? එකතු වෙන්නේ කියන්නේ පැන්ඩෝරා පත්‍රිකා හොරු අල්ලන්නද බේරන්නද? සීනිබදු වංචා හොරු අල්ලන්නද බේරන්නද? බාල ගෑස් හොරු අල්ලන්නද බේරන්නද? සුදුරුණු හොරු අල්ලන්නද බේරන්නද? පොල්තෙල් හොරු අල්ලන්නද බේරන්නද? එක්කහ වෙන්න කියන්නේ විශේෂයෙන්ම මං අහන්න කැමති ලසන්ත වික්‍රමතුංගව මරපු අය අල්ලන්නද බේරන්නද එකතු වෙන්න කියන්නේ? උපාලි තෙන්නකෝන් ඇතුළු මේ රටේ ජනමාධ්‍ය වේදින්ට ඒ හිංසනය දියත් කරපු අය අල්ලන්නද බේරන්නද එකතු වෙන්න කියන්නේ? ඉතින් ඇත්ත වශයෙන්ම කරු කතානායකතුමනි, මම මේ යෝජනාව ගැන හිතනකොට මට කියවන්න ලැබුණා මේ විකිලීක්ස් එකෙන්. ඒ විකිලීක්ස් වලින් හෙලිදරව් වුණු කාරණාවක්. එවකට මේ රටේ ඇමරිකානු තානාපතිවරයා රොබර්ටෝ බ්ලේක් මෙහෙම යවනවා තමන්ගේ ඇමරිකාවේ විදේශ අමාත්‍යංශයට මෙන්න මෙහෙම පණිවිඩයක්. යසුෂි අකාශි එදා මෙහෙම ප්‍රකාශ කරනවා. In response to a private exhortation by opposition leader Wickremesinghe for Japan to suspend its economic assistance, Akashi told Wickremesinghe and later reiterated publicly that the Sri Lankan people should not be punished for acts of commission and omission by their leaders. Then Yasushi Akashi metithuma kiyapu prakashayak Roberto Blake ඇමරිකාවේ විදේශ අමාත්‍යංශයේ ප්‍රධානින්ට යවන විකිලීක්ස් වලින් හෙලිදරව් වෙනවා. මොනවද කියන්නේ? අපේ රටට ලබා දෙන ආර්ථික ආධාර අත්හිටවන ලෙස විපක්ෂ නායක වික්‍රමසිංහ ජපානයෙන් කළ පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් සිය නායකින්ගේ ක්‍රියාවන් සහ අතපසුවීම් හේතුකොට ශ්‍රී ලාංකික ජනතාවට දඬුවම් නොකළ යුතු බව වික්‍රමසිංහට පැවසූ අකාශි විසින් පසු කාලීනව ප්‍රසිද්ධියේ නැවතද එම ප්‍රකාශය සිදු කරන ලදී. දැන් අපිට ජාතික අවශ්‍යතාව වෙනුවෙන් එකතු වෙන්නේ කියන්නේ පිටරටට ඔය වගේ පණිවිඩ දෙන්නද? රටට උදව් කරන්න එපයි කියන්නේද? මම අහන්න කැමතියි. මම වගකීමෙන් කියන්න කැමතියි ගරු කතානායකතුමනි, ජාත්‍යන්තර ආයතන, ජාත්‍යන්තර නියෝජිත දේශපාලන ආයතන, මූල්‍ය ආයතන, ඒ සෑම දෙනාම හමු වූ හැම අවස්ථාවකම සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක් හැම විටම ප්‍රකාශ කරලා තිබෙන්නේ රටේ ලක්ෂ 220ට කළ හැකි උපරිම උපකාර හැම විටම ක්‍රියාත්මක කරන්න, හැබැයි වැඩේ කරනකොට විනිවිද භාවයෙන් යුක්තව කරන්න. එච්චරයි කියලා තියෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි, මේ මටත් ජනාධිපති වෙන්න උදව් කරනවලු, මගේ විපක්ෂ නායකකම රැකලා දෙනවලු. ඔය ඉතින් මම දන්නවා ජනාධිපති වෙන්න 2019 කොහොමද ගෝඨාභය රාජපක්ෂත් එක්ක එක්කහ වෙලා මට උදව් කරපු ආකාරය මම හොඳින් දන්නවා. ඉතින් මට ඒ උදව් අවශ්‍ය නැහැ. මං හිතන්නේ අපි කොතනටද යන්නේ, කොතනද නතර වෙන්නේ කියන එක තීන්දුව කරන්නේ දේශපාලන ඩීල් වලින් නෙවෙයි, ඩීල් සංස්කෘතියින් නෙවෙයි. ඒවා හෙලිදරව් වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ රටේ ලක්ෂ 220ක් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමෙන් බව මම මතක් කරන්න කැමතියි. ඒ වගේම මම කියන්න කැමතියි, මගේ නම් කිසිම ඕනාවක් නැහැ අවුරුදු 21ක් විපක්ෂ නායකකමේ පුටුව රත් කරගෙන ඉන්න. මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මම එකක් කියන්න කැමතියි. බොහොම පැහැදිලිව මේ රටේ 75 වසරක ඉතිහාසයක් ගැන කතා කරන මොහොතක විපක්ෂයක් හැටියට ප්‍රථම වතාවට අපි මේ රටට අගයක් එකතු කරලා තිබෙනවා. වැලියු ඇඩිෂන් එකක් කරලා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් 56කට ලක්ෂ 1,719ක් වටිනා මිලියන 171.9ක් වටිනා රෝහල් උපකරණ ඖෂධ පරිත්‍යාග කරලා තිබෙනවා. අපේ ජාතික වගකීම, ජාතික යුතුකම රට දැය දේශය වෙනුවෙන් අපි ඉෂ්ට කරලා තිබෙනවා. රජයේ පාසල් 72කට ලක්ෂ 3,492ක් වටිනා මිලියන 349.2ක් වටිනා බස්රථ පරිත්‍යාග කරලා තිබෙනවා. ඒ වගේම අපේ පාසල් පද්ධතියේ පාසල් 33කට ලක්ෂ 290ක් වටිනා මිලියන 29ක් වටිනා තොරතුරු තාක්ෂණ උපකරණ, කම්පියුටර්, ස්මාර්ට් බෝඩ්ස්, ප්‍රින්ටර්ස් පරිත්‍යාග කරලා තිබෙනවා. හැබැයි මම මේක කියන්නට ඕන, මෙතෙක් මේ අද දවස වෙනකම් මේ වැඩ කටයුතු කරන්නට වර්තමාන ජනාධිපතිවරයාගෙන් අපිට කිසිම බාධාවක් ඇවිල්ලා නැහැ. මෙතෙක් මේ අද දවස මේ මොහොත වෙනකම්. මොකද විවේචනය කරන්න ඕන තැන අපි විවේචනය කරනවා. හේතු කරුණු කාරණා සහිතව හොඳක් කියන්න ඕන තැන හොඳක් කියනවා. හේතු කරුණු කාරණා සහිතව. එනිසා විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා හැටියට විපක්ෂ නායකවරයාගෙන් කරපු ඉල්ලීම අපිට හොඳට මතකයි. මට හොඳට මතකයි. ඒ තමයි මේ රට වෙනුවෙන් උදව් කරන්නයි කියන කාරණා. ගරු කතානායකතුමනි, අපි ඔප්පු කරලා තිබෙනවා රට වෙනුවෙන් උදව් කරන්න. රටට බරක් වෙලා මැති ඇමතිකම් ගන්න අවශ්‍ය නැහැ. අපිට අපේ තියෙන ස්වකීය ශක්තිය, ස්වකීය කශේරුකාව, පෞරුෂත්වය, හැකියාව, දැනුම, දේශීය විදේශීය සම්බන්ධකම් උපයෝගී කරගෙන අපිට කරන්න පුළුවන් උපරිම වැඩසටහන් සක්වල බස්රථ වැඩසටහන, සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන, කුෂ්ම වැඩසටහන හරහා අපි ඒ දේ ඉෂ්ට කරලා තිබෙනවා. යන්න ඕන තැනට අපි යන්නේ දේශපාලන ඩීල් වලින් නොව, අපි අවංකවම යන්නේ ජනතාවගේ ආශිර්වාදයෙන් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ සභා ගර්භයේ කියන කතා ඇහුවහම අපි දැන්වත් පොඩ්ඩක් අපේ වැඩපිළිවෙල පිළිබඳව තවදුරටත් හිතලා බලලා කටයුතු කරන්නට ඕන. මම තප්පර 35ක එක්තරා පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න සූදානම්. එන මේකට හැමෝම සවන් දෙන්න.
One person had turned most of the countries. May it be Singapore, it was Lee Kuan Yew. May it be Malaysia, it is Mahathir Mohamad. If you look at South Korea, it is General Park. I think Sri Lanka will be turned around by Mr. Gotabaya Rajapaksha. He is the next Lee Kuan Yew for this country. Shut up and sit down.
Lee Kuan Yew. Then Garu, katalaayake tumani, mama eka idiripat kare, අද උදේ පාන්දරම ලොකුවට කට්ටිය පොර ටෝක් දුන්නා රට බංකොලොත් කිරීම ගැන. හරි, දැන් එදා මේ රට හදනවයි කියපු ගෝඨාභය රාජපක්ෂව සංසන්දනය කරා සිංගප්පූරුවේ ලී කුවාන් යූ. දැන් ලෝකල් ලී කුවාන් යූ රට බංකොලොත් කරලා, රට විනාශ කරලා, දැන් හදන්නේ මොකද කරන්න? දැන් හදන්නේ මේ පෙර කරපු වැරදි ක්‍රියාවන් සඟවන්න. උවේ පාන්දර ඇවිල්ලා පොර ටෝක් දෙනවා. හැමෝම වග කියන්න ඕනේ රට බංකොලොත් කිරීම පිළිබඳව. මම පැහැදිලිව කියනවා, මේ රටේ ධනකුවේරින්ට ඒ ලබා දුන්නු බිලියන 600ක් 700ක් අතර බදු සහනේ නිසා අපේ රටට ෆිච්, මූඩිස්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් කියන ශ්‍රේණිගත කිරීම ආයතන අපේ රටේ ශ්‍රේණිය පහළ බැස්වා. අන්න අදත් ආරංචි අදත් ණය ගැනීමේ ශ්‍රේණිය බස්සලලු. මහලුකෝට කතා කරා දේශීය ණය ප්‍රතිවිහුගත කරන්නේ ගැන. අදත් ශ්‍රේණිය බස්සලා. එතකොට රටේ රජයේ ආදායම දලදේශය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12%-8% දක්වා බස්සපු නිසා තමයි, ඒකට අත උත්සමු නිසා තමයි අපේ රට බංකොලොත් භාවේ ගමනේ ආරම්භය. IMF එක එලවල දැම්මා. එලවල දැම්මේ නිකන් නෙමෙයි, ඩොලර් බිලියන 100කුත් එපයි කියලා. ඇයි? දේශ ප්‍රේමීත්වය, දේශාභිමානය, දේශමාමකත්වය එදා එලවල දාලා අද ගිහිල්ලා IMF එක කියන දෙයට අත උස්සන. අපි කියනවා IMF එකට යා යුතුයි. හැබැයි IMF එකත් එක්ක ගහන හැම ගිවිසුමක්ම, හැම එකඟතාවයක්ම මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්, ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන්, ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට ඕන. මම ගෞරවයෙන් අපේ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, හොරකම් කරපු කණ්ඩායම් අල්ලන්නට ඉදිරිපත් කරන සංශෝධන වලට එකඟ වෙන්න. හොරකම් කරපු සම්පත් stolen assets recover කරන වැඩසටහනට අපි ඉදිරිපත් කරන සංශෝධන වලට එකඟ වන්න. United Nations එකේ තියෙනවා Star Initiative එක, stolen assets recovery program එක. ඒකට අනුකූලව අපි මේ ගමන යමු. මේ රටට අහිමි වුණු සම්පත් ටික, ඩොලර් ටික පැන්ඩෝරා පත්‍රිකාවෙන් හෙළිදරව් වෙන ඒ මහා මූල්‍ය මංකොල්ල, ඒ හරහා ඒ නැති වුණු සම්පත් ටික අපේ රටට ලබාගෙන, ඒ සම්පත් වලින් අපේ රටට මම යෝජනා කරනවා National Wealth Fund එකක් හදමු, ජාතික සම්පත් අරමුදලක් හදමු. බලන්න ලෝකයේ දියුණු වෙන රටවල් National Wealth Fund එකක් හදනවා. ඒ National Wealth Fund එක හරහා වර්තමාන පරපුරත්, දරු පරපුරත්, නූපන් පරපුරත්, ඉපදෙන්නට ඉන්න පරපුරත්, මතු පරපුරත් රැකෙන වැඩසටහනකට දූෂණයෙන් තොර රටක් කරා අපි පියනගමුයි කියලා යෝජනා කරමින්, සමගි ජන බලවේගයේ සියලුම ශක්තිය යොදලා අපේ සන්ධානය දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්නට කැප වෙනවා කියමින්, විශේෂයෙන්ම නැවතත් කියන්නට ඕන, තියෙන නීතියට වැඩිය මේ ගේන නීතිය හොඳයි. හැබැයි යන දුර, යා හැකි දුර බොහොමයක් තිබෙනවා. ඒ දුරත් අද දවස අවසන් වන්නට පෙර ක්‍රියාත්මක කරන්නට ඒ සංශෝධන වලට එකඟ වෙන්නේ කියලා ආයාචනා කරන ගරු ඇමතිතුමාගේ ස්තුති.
කෙටි පැහැදිලි කිරීමක් කරන්න අවසර පතනවා. ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළා, ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ගෙනාපු දූෂණ විරෝධී පනත අපි ගැසට් කරේ නැහැ, ඊට පස්සේ ගෙනාපුව ගැසට් කරා කියලා. ගරු කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා ස්ථාවර නියෝග අනුව ඕනෑම පෞද්ගලික මන්ත්‍රීවරයෙකුට යෝජනාවක් ගෙනාවට පස්සේ ඒකට රජයේ ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් ඒ පෞද්ගලික මන්ත්‍රීවරයාට අයිතියක් තියෙනවා ඒ ඉදිරිපත් කළ ගැසට් කරගන්න. එතකොට ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපු මේ පනත දැන් මාස 6කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. එහෙම අවශ්‍යතාවයක් තිබුණා නම් ඒක එතුමගේ රාජකාරියක්, ඒක ආණ්ඩුව විසින් කරපු බාධාවක් නෙවෙයි. දෙවෙනි කාරණය තමයි ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා හොඳටම දන්නවා, ඔබතුමත් අපිත් එක කැබිනට් එකේ ඉඳගෙන 2015 තමයි මම ඉදිරිපත් කරේ දූෂණ විරෝධී පනත හදන්න ඕන කියලා. ඔබතුමාලා අපි ඔක්කොම එකට එකතු වෙලා ඒ පනත හදන්න කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඊට පස්සේ පනත කෙටුම්පත් කරගෙන ගිහිල්ලා යන කාලේ වෙනකොට 2018 ඉක්ව වෙන කාලේ මම ඒ කැබිනට් මණ්ඩලයේ හිටියේ නැහැ. ඊට පස්සේ නැවත වතාවක් ආවට පස්සේ තමයි ඒ දූෂණ විරෝධී පනත නැවත වතාවක් අවශ්‍ය සංශෝධන සහිතව ඉදිරිපත් කරන්න කටයුතු කරේ. මේ සම්බන්ධව සිවිල් සමාජයේ ට්‍රාන්ස්පේරන්සි වැනි ආයතන, කරු ජයසූරිය මැතිතුමාගේ සාධාරණ සමාජයක් ඇතුළු උනන්දුව දක්වපු සියලු දෙනාත් එක්ක අපි මේක දැන් අවුරුද්දක් විතර ඇදීසේ සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා තමයි ගෙනාවේ. මේක 2015 අපි ආරම්භ කරනකොට IMF එකට අපි යනවද, 2022 වෙනකොට අපිට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි IMF එකට ගියපු නිසා, මේ පනතත් ඉදිරිපත් වෙමින් පැවතුණු නිසා IMF එක යම් යම් ආකාරයට අපිට කිව්වා මේ රටේ අපි 16 වතාවක් දීලා තියෙනවා, උපකාර කරලා තියෙනවා. හැබැයි ඒත් තම ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න විසඳිලා නැහැ 17 වතාවට මේ දුන්නේ. ඉතින් ඒගොල්ලන් නෙමෙයි IMF එක නෙමෙයි ගරු කතානායකතුමනි, කුමනෝ පාර්ශවයක් විසින් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් යම් කාරණයක් ඉදිරිපත් කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය සකස් කර ගැනීම අපේ යුතුකමක් අපේ වගකීමක් ඒක ආණ්ඩු විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු මැතිමතුරු 225ම වගකීම එක අනිත් කාරණේ තමයි ඔබතුමා මේ සදාන් කරේ recovery of assets දැන් මේ පනතේ ගරු කතානායකතුමනි පැහැදිලි ප්‍රතිපාදන තියෙනවා කුමන හෝ වත්කමක් උපයාගෙන තිබෙනවා නම් මේ පනතේ යටතේ දක්වන අර්ථ නිරූපණයකට ගැනෙන වරදක් යටතේ වය කර ගන්න පුළුවන් ඒ සම්පූර්ණ බලය මේ මේ කොමිෂන් සභාවට ලබා දීලා තියෙනවා ඒක ඒ සඳහා අධිකරණ බලය ලබා දීලා තියෙනවා ඒකම recovery of assets කියන කාරණේ අපි වෙනමම asset management and recovery of asset කියන එකට වෙනම කෙටුම්පතක් මේ වෙන විට සම්පාදනය වෙමින් පවතිනවා ඒකත් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි
honorable ali sabri we have 30 minutes
ගරු කතානායකතුමනි අද දින තාමත් වැඩගත් 52ක් පිළිබඳව
සාකච්ඡා කිරීමේදී ප්‍රශ්නයක් තියනවලු මේ මෙතුමාට
ඇමතිතුමා දැන් ඔබතුමා කිව්වා මේකේ මේකේ ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා 2004 මේකට අපි අස්සම් කරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 2023 අපි ගේන්නේ ඒක අපේ රටේ වැරද්දක් අපි ඒක පක්ෂයකට කියන නෙවෙයි අපේ වැරද්දක් නේක එතකොට 2023 වෙනකම් මේ ගේන පනතේ ඇයි 2004 අපි අස්සම් කරපු මේවෙකට ඇයි අපිට පිටිපස්සට ගිහිල්ලා ඇයි ඒකේ මේ යම් දූෂණයකට වැරදිකරුවෙක් වෙනවා නම් ඔවුන්ට දඬුවම් දෙන්නට ක්‍රියා කරන්න බැරි මොකද කියන හේතුව මොකද අපි මේක මේක පිළිඅරගෙන තියෙනවා 2023 දෙවනි ප්‍රශ්නය ඔබතුමා සහතික වෙනවද මේකේ යම් දූෂණ කළා හොරකම් කරපු සල්ලි ඔක්කොම නැවත රිකව කරන්නට පුළුවන් කියලා ඒක මෙතන නැත්තම් අලුත් ක්‍රමවේදයක් ගේනවද ඒක කවදා වෙනකොට ඔබතුමා ඉවර කරනවද නැත්තම් මේක බලාත්මක කළ වැඩක් නැහැනේ
ගරු කතානායකතුමනි අපේ රටේ පවතින නීතිය අනුව ඕනෑම අපරාධයක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වසර 20ක් ඇතුළත එතකොට මේකත් අපරාධ ගණයට වැටෙන එකක් මේ පවතින අල්ලසෝ දූෂණ පනත යටතේ වරදක් විදියට සැලකෙන ඕනම කාරණයක් සම්බන්ධයෙන් මීට පෙර වසර 20ක් ඇතුළත යම් කිසි වරදක් අපරාධයක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේ නීතිය ආකාරයටම ක්‍රියාත්මක වෙනවා දෙවෙනි කාරණේ ගරු සභාපතිතුමනි ගරු කතානායකතුමනි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඉදිරිපත් කර පාර්ශ්ව ගණනාවක් විසින් එතකොට අපිට අතීතයට බලපාන නීති හදනවා නම් ඒක වෙනමම ක්‍රමවේදයක් තුල අතීතයට බලපාන හේතු පෙන්වලා හදන්න ඕනේ ඒක අධිකරණය අපිට මොන නියෝගයක් දෙයි කියලා අපි දන්නේ නැහැ අපි දන්නවා ගුවන් යාන සම්බන්ධව වැරදි සම්බන්ධව අපේ රටේ මේ පාර්ලිමේන්තුව සම්මත කරේ මේ ව්‍යවස්ථාව යටතේ එකම පනත එතකොට මේ පනත ඒ වෙලාවේ ජාත්‍යන්තරයත් එක්ක තිබුණු ගිවිසුමක් අනුව තමයි ඉදිරිපත් කරේ හැබැයි ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් නොකරපු පනතක්. ඒක නිසා අපි ගේන්න පුළුවන් උපරිම මට්ටමින් තමයි ඒක නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයත් සංශෝධන විශාල ගාණක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒව සැලකිල්ලට භාජනය කරලා ඒවත් ඇතුල් කරලා තියෙනවා. ඊට අමතරව විපක්ෂයේ විසින් ඉදිරිපත් කරපු සංශෝධන අපි එකට වාඩි වෙලා විපක්ෂයේ නියෝජිත ගරු මන්ත්‍රීතුමාලත් නීතිපතිතුමා නීති කෙටුම්පත් සම්පාදකතුමිය ඇතුළු අපේ අමාත්‍යංශල දැන් සියල්ල එකට එකතු වෙලා කතා කරලා මේ එකඟ වෙච්ච එක තමයි අද අපි සංශෝධන ඉදිරියට ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිත් එක තමයි ඔබතුමා අහපු ඇසට් රිකවරි එකට. දැන් මේකෙත් මේ පනතෙත් පැහැදිලි ප්‍රතිපාදන තියෙනවා අපිට තොරතුරු සාක්ෂි තියෙනවා නම් ලෝකේ කුමන තැනක හෝ දූෂණයෙන් වංචාවෙන් අල්ලසෙන් ලබාගත් දේපලක් තියෙනවා නම් ඒක ගේන්න මේ පනතෙත් ප්‍රතිපාදන තියෙනවා. ඊට ඔව් ආපස්සට තියෙනවා. මොකද අවුරුදු 20ක් ඇතුළත සිදුවෙච්ච අපරාධයක් නම් ස්ථිර වශයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ඊට අමතරව මම කිව්වේ ඇසට් මැනේජ්මන්ට් සහ රිකවරි ඔෆ් ඇසට්ස් කියන එකට අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ වාර්තාව ලැබුණාම අපි ඒකටත් අනපනත් ගේනවා. මේක මේ ගරු කතානායකතුමනි අපි අනපනත් ගේන්නේ මේ රටේ දූෂිතයන් හොරුන් කවුරුවත් හෝ ආණ්ඩුවක් හෝ ආරක්ෂා කරන්නේ නෙමෙයි. මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවය
ලෙටින් ෆිනිෂ් අපිත් මෙතුමාගේ පනත ආපස්සට බලපානවද නැද්ද කියන එක ගැන අපිත් නීතිගරුක මහතුරුත් එක්ක සාකච්ඡා කෙරුවා. ඒ අය කියන විදිහට ආපස්සට බලපාන විදිහට මේ පන්ත ගේනවා නම් ඒකට වෙනම වගන්තියක් තියෙන්න ඕනේ.
there should be a special clause. අපේ සුබන්දිත මැතිතුමත් ඒක එදා කිව්වා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු පනතේ special clause එකක් නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා ආපස්සට බලපාන්න බලපාන විදිහට මේ පනත ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා. ඊළඟට දැන් එතුමා ඉදිරිපත් කරපු පනතේ ශ්‍රේෂ්ඨාධිකරණයට එහෙම වගන්තියක් නැහැ. ස්පෙෂල් ක්ලෝස් එකක් නැහැ. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ එතුමා කියනවා මේ පනතයට දෙන්න පුළුවන් කියලා. නමුත් අපේ සහෝදර නීතිඥ මහත්තයෝ කියන්නේ වෙනම ක්ලෝස් එකක් තිබ්බනම් ආපස්සට බලපානවා කියලා ඒක වඩාත් පැහැදිලි කියලා. ඉතින් අපි ඉල්ලන්නේ මේ වෙනම වගන්තියක් දාන්න එච්චරයි. වෙනම වගන්තියක් දාන්න එච්චරයි අපි ඉල්ලන්නේ.
ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි,
මේ දැන් ව්‍යස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. ව්‍යස්ථාවේ මං ඉන්නේ 35 වෙනි වගන්ති යටතේදී එහෙම අතීතයට බලපාන මේ නීතියක් ගේත හැකි පාර්ලිමේන්තුවට. හැබැයි ඒකට 13 7ද කොහෙද තියෙනවා දාලා මේ ඒකට තියෙනවා එක හේතුව. හේතුව මොකද්ද? ජාත්‍යන්තර මේ ප්‍රඥප්තියකට ජාත්‍යන්තර ප්‍රඥප්තියකට බලපාන ප්‍රශ්නයක් නම් ඒකට ඉඩ දෙනවා. ඒ අනුව තමයි අර ගුවන් යානා මේ වෙගිදි කළා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒ අතීතයට බලපෑම නිවැරදි කියලා කිව්වා. එතකොට ඒකේ පැහැදිලිව තියෙනවා ප්‍රකාශ කළා මේක. දැන් මේකත් 2004 අපි ප්‍රඥප්තියක තියෙන එකක්. ප්‍රඥප්තියක තියෙන්නේ මේ අල්ලස් ප්‍රශ්නෙින්ද මේක ගේන එකේ කිසිම අමාරුවක් නැහැ. මේකට ඔබතුමා පොඩි සංශෝධනයක් ගෙනල්ලා ඒක දැම්මනම් ඒක කිසිම දවසක කොහොමත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ව්‍යස්ථාවට එකඟයි.
කථානායකතුමනි, මේකේ පැහැදිලි ප්‍රතිපාදන තියෙනවා, අන්තර්කාලීන විධිවිධාන තියෙනවා. පවතින නීතියේ තිබෙන ඕනම වරදක් සම්බන්ධව මේ ඒ පනත අවලංගු කරත් ඒ පනත යටතේ ගැනෙන ඕන වරදක් සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීමේ බලය තියෙනවා කියලා. එහෙම තමයි සෑම පනතකම සඳහන් වෙන්නේ. එතකොට අපිට අලුතෙන් අපරාධ නීතියේ වරදක් නිර්මාණය කරලා අපස්සට බලපානවා කියලා කියන්න බෑ. එහෙම කීමේ අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද වංචාව, හොරකම, දූෂණය, අල්ලස කියන ඔක්කොම පවතින පනතෙන් ආවරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ යටතේ ඒ පනත යටතේ වරදක් වෙන හැම එකක්මත් අලුතෙන් අපි නව පනතේක ඉදිරිපත් කරලා වරදක් විදියට පෙන්වන හැම එකක්මත් ඒව වැරදි. ඒ සෑම එකකටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මේකේ බලතල තිබෙනවා.
දැන් මීට අපි කියමු දැන්ට අවුරුදු 5කට පෙර මේ වැරද්දක් කරනවා. එවැනි එකකට මේ නීතිය වළංගු වෙනවා.
මම පැහැදිලි කරේ ගරු කථානායකතුමනි, පවතින නීතියේ තිබෙන ඕනෑම වැරැද්දක් සම්බන්ධව මේ නීතිය සම්මත වුණාට පස්සෙත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ලිංගික අල්ලස කියන එක අපි අලුතෙන් හඳුන්වලා දෙන වරදක්. හැබැයි ඒක අතීතයට බලපාන විදිහට අපිට ගේන්න බෑ. මොකද ඒක කරන අවස්ථාවේදී, අපරාධය කරන අවස්ථාවේදී වරදක් වෙලා තිබුණේ නැහැ. නමුත් තිබෙන පනතේ වරදක් විදිහට සලකපු සෑම වරදක් සම්බන්ධයෙන්ම මේ නීතිය සම්මත වුණාට පස්සෙත් නීතිය ක්‍රියාත්මක වෙනවා.
Obviously.